ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳෑමනම් දැන් අපි සූදානම් වෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවි යන සතියේ වාර්තා වුණු තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන අපේ සිකුරාදා දින නිත්‍ය විශේෂාංගයක් වන ලෝවට විදෙස් විත්ති සමාලෝචනය විශේෂාංගයට යොමු වෙන්න මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් වැඩි වෙලාවක් ගන්න නැතුව බලමු මේ ගෙවිගෙන යන සතිය පුරා ලෝකයේ විවිධ තින් වාර්තා වුණු තොරතුරු මොනවද කියලා. ආයිබෝවන් අමල්.
ආයිබෝවන් නිපුන.
හොඳයි, අපි අද දවසේදී අපේ කතාබහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ රුසියා යුක්රේන ගැටුම් සම්බන්ධයෙන්. යුක්රේන ජනපතිවරයා ඇමරිකාවේ සංචාරයක නිරත වුණාෙහිදී ඔහු ඇමරිකානු ජනපති ජෝ බයිඩන් හමුවීමත් සිදු කළා. මේ හමුවේදී යුක්රේනයට රුසියාවෙන් එල්ලවන මිසයිල වැළැක්වීමට ඩොලර් බිලියන 1.85ක යුද්ධමය ආධාර දෙන බව තමයි ඇමරිකාව පැවසුවේ. ඉතින් මෙහිදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියෙත් ඇමරිකාවෙන් තමන්ට ලැබෙන මේ මුදල් ගෝලීය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා වන ආයෝජනයක් කියන කාරණාව. අපි එතනින් අද කතාව පටන් ගමු අමල්.
ඔව් නිපුණ, මෙතන සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ආමන්ත්‍රණය කිරීම ඉතාම වැදගත්යක් වුණා. මොකද ඇමරිකන් ඉතිහාසයේ යුදමය අවස්ථාවක රටක නායකයෙක් මේ විදිහට කොංග්‍රස් මණ්ඩලය අමතපු දෙවෙනි වතාව. මීට කලින් අවස්ථාවේදී චර්චිල් අග්‍රාමාත්‍යවරයා තමයි ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කරේ දෙවන ලෝක යුද්ධය පවතින අවස්ථාවක. ඉතින් මෙතනදී බොහෝ දෙනෙක් මේ අවස්ථාවේදී සෙලෙන්ස්කි ජනාධිපතිවරයාව සංසන්දනය කරනවා වින්ස්ටන් චර්චිල් අග්‍රාමාත්‍යවරයාට. මෙතනදී සෙලෙන්ස්කි ජනාධිපතිවරයාට ඉතාමත්ම උණුසුම් ප්‍රතිචාරයක් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයෙන් ලැබුණා. ඒ එක්කම බයිඩන් ජනාධිපතිවරයා අර ඔබ කිව්වා වගේ ඩොලර් බිලියන 1.8ක නව යුධ ආධාර ලබා දීමට එකඟ වුණා. එහෙම නැත්නම් ඒක ලබා දෙනවයි කියලා ප්‍රකාශ කළා. නමුත් මෙතන වඩාත්ම වැදගත් වෙන්නේ නිකුම මේ මුදලෙන් ලබා දෙන්නේ මොන වගේ යුධ ආධාරද කියන කාරණාව. ඇමරිකාව තමන්ගේ පේට්‍රියට් මිසයිල් කියන ඒ ආරක්ෂක පද්ධතිය බොහොම රටවල් ස්වල්පයකට විතරයි මේක ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ පේට්‍රියට් මිසයිල් පද්ධතිය තුලින් යුක්‍රේනයට හැකියාවක් තියෙනවා රුසියාවෙන් ඔවුනට එල්ලවන දුරදිග මිසයිල් ප්‍රහාර බඩ පැවැත්වීමට. ඉතින් මේක දිගින් දිගටම සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඇමරිකාවෙන් කරපු ඉල්ලීමක්. දැන් මේ යුද්ධය දින 100කට පත්වන අවස්ථාවේදී එය ලබා දෙන්නට ඇමරිකාව තීන්දුව කළා තියෙනවා. ඉතින් අර කිව්වා වගේ සෙලෙන්ස්කි ජනාධිපතිවරයා මේ අවස්ථාවේ බොහොම පැහැදිලිවම ඇමරිකන් ජනතාවට කියා සිටියේ ඔබ මේ අපට ලබා දෙන ආධාර මේවා මේ පිනට ලබා දෙන මුදල් නෙවෙයි. නමුත් මේක ලෝකයේ ආරක්ෂාවත් ඒ එක්කම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් කරන ආයෝජනයක් කියලා. ඉතින් නමුත් බයිඩන් ජනාධිපතිවරයාට තව සති දෙකකින් කොංග්‍රස් මණ්ඩලයේ විශේෂයෙන්ම පහළ මන්ත්‍රණ සභාවේ බලය අහිමි වෙනවා. මොකද පසුගිය තිබිච්ච මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ තමයි වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ආසන ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ. ඉතින් රිපබ්ලිකන් පක්ෂයේ සහාය අවශ්‍ය වෙනවා ඉදිරියේදී ඇමරිකාව තවදුරටත් යුක්‍රේනයට මේ විදිහට අතිවිශාල වශයෙන් යුධ ආධාර ලබා දෙනවා. ඉතින් ඒ එක්කම රුසියාවත් මේ සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගේ සංචාර ප්‍රතිචාර දක්වලා ඇමරිකානු නව යුධ ආධාර වැඩි ලෙස විවේචනයට ලක් කළ ප්‍රකාශ කළා. මේ විදිහට යුක්‍රේනයට යුධ ආධාර ලබා දීම තුළින් මේ යුද්ධය තවත් දිග්ගැසෙනවා මිසක් යුද්ධය අවසන් වෙන්නේ නැහැයි කියලා. ඉතින් ඒ පිළිබඳ කනස්සල්ල රුසියාවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා. තියෙනවා අනෙක් රටවල් සඳහන් කරනවා මේ විදිහට යුක්‍රේනය සන්නද්ධ කරපුවහම රුසියාවෙන් එල්ලවන තර්ජනය තවත් අඩු කරලා මේ යුද්ධය ඉතා කෙටි කාලයකින් නිමා කරන්නට හැකි වෙයි කියන බලාපොරොත්තුවක් ප්‍රකාශ වෙලා තියෙනවා.
ඔව් අමල්, පහුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මියන්මාරයේ ජුන්ටාවට සඳහන් කර සිටියා ඔවුන් සංසුචි නිදහස් කරන ලෙස, ඒ වගේම ඔවුන් අවුන් සංසුචි ඇතුළු අත්නෝමතික ලෙස රඳවාගෙන සිටින සියලුම සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් සඳහන් කරා. මේ මියන්මාරෙන් වාර්තා වෙන අලුත්ම තත්ත්වය මොකක්ද අමල්?
ඔව් නිපුණ, මේකත් ඇත්තටම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉතාමත්ම අලුත්ම ප්‍රවණතාවයක්. මොකද මීට කලින් කිසිම අවස්ථාවක ආරක්ෂක මණ්ඩලයට හැකියාවක් තිබුණේ නැහැ මියන්මාරයේ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කරගන්න. විශේෂයෙන්ම චීනය සහ රුසියාව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරා මීට කලින් කීප වතාවකම මියන්මාරයට විරුද්ධව, එහෙම නැත්නම් මියන්මාරයේ දෝෂ දර්ශනයට ලක් කරන කිසිම යෝජනාවක් ආරක්ෂක කවුන්සිලෙන්, එහෙම නැත්නම් අපි කියන සිකියුරිටි කවුන්සිල් එකෙන් අනුමත කරගන්නට බැරි වුණා. නමුත් මේ අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා මේ අලුත් යෝජනාවක් සම්මත කරගත්තා. මියන්මාරයට බල කරලා විශේෂයෙන්ම අන්සන් සූචි ඇතුළු ඒ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා. දැන් අපිට දැනගන්න තියෙන විදිහට අන්සන් සූචිට අමතරව 16,000කට අධික දේශපාලන සිරකරුවන් සංඛ්‍යාවක් මේ වෙනකොට මියන්මාර් ජුන්ටාවේ අත්අඩංගුවේ සිටිනවා. ඒ එක්කම 2,600කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා ජුන්ටාව ගිය අවුරුද්දේ බලය අල්ලගත්තට පස්සේ. ඉතින් මේ කාලය තුලදී බොහොම දැඩි ලෙස ප්‍රජාතන්ත්රවාදයට බලපෑම් එල්ලලා තිනවා. ඒකම රටේ දේශපාලන පක්ෂවලට ජුන්ටාවෙන් තියෙන ඒ බලපෑම සම්බන්ධයෙන් ප්‍රථම වතාවට මේ විදිහට ආරක්ෂක කවුන්සිලය මේ ගෙනාපු යෝජනාවට ආරක්ෂක කවුන්සිලයේ ඉන්න සමාජිකයන් 15 දෙනාගෙන් 12 දෙනෙක් ඡන්දය දීලා තිබුණා. රටවල් තුනක් මේ ඡන්දය දීමෙන් වැළකීලා තිබුණා. ඒ තමයි චීනය සහ රුසියාව. ඊට අමතරව මියන්මාරයේ අසල්වැසි ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියා. නමුත් ඒ වැළකී සිටියත් මේක ඉතාමත්ම වැදගත්, එහෙම නැත්නම් තීරණාත්මක සංදිස්ථානයක් හැටියට සලකනවා නිපුණ. මොකද මේ චීනය සහ රුසියාව ඔවුන්ගේ නිෂේධ බලය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම තුළින් මේ විදිහට ආරක්ෂක කවුන්සිලයේ ප්‍රථම වතාවට මේ වාගේ යෝජනාවක් සම්මත කරගන්න හැකිවීම. ඉතින් අපි දන්නවා මේ වෙනකොට මියන්මාරයේ දේශපාලන වශයෙන් විශාල ප්‍රශ්න තිබුණත් ඒ එක්කම සුළු ජාතීන්ට, විශේෂයෙන්ම මුස්ලිම් සම්බන්ධයක් ඇති රොහිංග්‍යා ජාතිකයින්ට දිගින් දිගටම අඩන් තෙට්ටම් ඇති වෙලා ඔවුන් මේ වෙනකොට 7,00,000ක් විතර රටෙන් පිටවලා තියෙනවා. දැන් මේ සතියේ ශ්‍රී ලංකාවේ වෙරළ ආසන්නෙත් මේ විදිහට මියන්මා සරණාගතයන් තමන්ගේ රටෙන් පලා යන අවස්ථාවකදී ඔවුන්ගේ ඒ යාත්‍රාව අනතුරකට ලක් වෙලා ශ්‍රී ලංකා මුහුදු තුරයට ඇවිල්ලා තියෙනවා. මෙතනදී 104 දෙනෙක් මියන්මා පුරවැසියන් දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා හමුදාව විසින් ඔවුන් ජීවිත බේරගෙන තියෙනවා. මේක ඇත්තරම 2017 මේ වගේම සිද්ධියක් වුණා. මියන්මාර් වැසියන් 35 දෙනෙක් විතර ශ්‍රී ලංකා පැත්තට ඔහුගේ බෝට්ටුව දහගෙන ඇවිල්ලා තියුණා. ඉතින් මේ දෙවෙනි වතාව අවුරුදු 6කින් විතර දෙවෙනි වතාව මේ විදිහට මියන්මාර් පුරවැසියන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සජාතිගේ සංවිධානය පැත්තෙන් බලපුවාම මේ ආරක්ෂක මණ්ඩලය ගත්ත ඒ තීරණය ඉතාමත්ම වැදගත් වෙන්නේ මියන්මාර් ජුන්ටාවට නැවතත් ජාත්‍යන්තර වශයෙන් මුළු ලෝකෙම එකමුතු වෙලා මේ අවස්ථාවේදී ඔවුන්ට බලපෑම් කළා තියෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට නැවතත් පිවිසෙන්න කියලා.
හොඳයි, අපි දැන් යන්නේ ඇෆ්ගනිස්තානයේ පැත්තට. පහුගිය බදාදා ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුල්වීම තහනම් කිරීමට තලිබාන් සංවිධානයේ පාලකින් කටයුතු කළා. ඔවුන් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් කාලේ නම් සඳහන් කරේ තමන් යම් ආකාරයක මධ්‍යස්ථ සහ මෘදු පාලනයක් ගෙන යනවා කියන දේ. නමුත් මේ කියපු දේවල් දැන් වෙනස් වෙමින් තලිබාන් සංවිධානය පොරෝගෙන හිටපු බැටළු හැම ඉවත් කරන හැඩක් නේ දමල් තියෙන්නේ.
ඔව් නිපුණ, දැන් ඔබ කිව්වා වගේ ඔවුන් බලයට ආවට පස්සේ ඔවුන් සඳහන් කරා කාන්තාවන් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන් බාධක ඇති කරන්නේ නැහැ කියලා කාන්තාවන්ට ඒ තමන්ගේ වෘත්තීය බය කටයුතු කරගෙනන්ට, ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වලා සියලුම කාන්තාවන්ට හොඳා දැරියන්ට ඒ අධ්‍යාපන කටයුතු කරන්න දිගටම ඉඩ දෙනවයි කියන පොරොන්දුව තිබුණා. ඉතින් ඒ අනුව තමයි යම්කිසි විදිහකට ජාත්‍යන්තර ප්‍රජාවකෙන් ඔවුන්ට ආධාර ලබා ගැනීමට හැකි වුණේ, විශේෂයෙන්ම මානුෂීය ආධාර ලබා ගැනීමටත් හැකි වුණේ එවැනි පොරොන්දුවක් ලබා දීමෙන් පස්සේ. නමුත් දැන් මේ සතියේ වෙනකොට නිපුණ ඔවුන් ප්‍රකාශයට පත් කරා කාන්තාවන්ට පාසල් ඇතුළුවීමට තහනම් කරනවා, ඒ වගේම විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම තහනම් කරනවා කියලා. මීට කලින් අවස්ථාවකදී ඔවුන් නියෝගයක් දීලා තිබුණා කාන්තාවන්, එහෙම නැත්නම් ගැහැණුන්ට අධ්‍යාපනය ලබා දීමට ගැහැණු ගුරුවරුන් පමණක් පාවිච්චි කර යුතුයි, එහෙම නැත්නම් වයස්ගත පිරිමින්ට විතරයි ඔවුන්ට උගන්වන්න පුළුවන් කියලා. ඉතින් එවැනි සීමාවක් මීට කලින් ඇති කරලා තිබුණා. නමුත් දැන් ඒක වෙනස් කරලා ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා කිසිම විදිහකින් කාන්තාවන්ට ඒ අධ්‍යාපනය ලබා ගන්නට ඉඩ සලසන්නේ නැහැ කියලා. කාන්තාවගේ තැන ගෙදර ඉඳලා ළමයි බිහි කිරීම සහ ළමයි බලා ගැනීම කියලා දැන් බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. මේකට ජාත්‍යන්තර වශයෙන් බොහොම දැඩි විරෝධයක් මේ වෙනකොට මතුවෙලා තියෙනවා. ඒ ජාත්‍යන්තර පීඩනය ඇෆ්ගනිස්තානයට එල්ල වුණාට තලිබන් වරුන්ගෙන් මේ පිළිබඳ නම්‍යශීවී බවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔබ කිව්වා වගේ නිපුණ ඔවුන්ගේ නියම ස්වરૂපය දැන් එළියට එන්න පටන් අරන් තියෙනවා. දැන් අවුරුද්දක් ගත වුණාට පස්සේ තලිබන් පාලනය යටතේ කාන්තාවට එල්ලවන පීඩනය බොහොම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට රටක් නෙමෙයි, කාන්තාවන්ට කූඩුවක්. එහෙම නැත්නම් කාන්තාවන් කූඩු කරලා තියෙන තැනක් හැටියට දැන් හඳුන්වලා තියෙනවා. මොකද කාන්තාවන්ට නිවසෙන් එළියට බහින්න බැරි තත්ත්වයට ඔවුන් පත් කරලා තියෙනවා. මොකද බොහෝ අවස්ථාවලදී කාන්තාවන් ප්‍රසිද්ධියේ මරා දමලා තියෙනවා. ඔවුන්ට ප්‍රසිද්ධියේ කසපහර එල්ල කිරීම වගේ දේවල් ඔවුන් නැවතත් ඇති කරලා තියෙනවා. ඉතින් කාන්තාවන්ට ඉතාමත් අමානුෂී ලෙස සලකන තත්ත්වයක් දැන් ඇෆ්ගනිස්තානයේ ඇවිල්ලා තියෙනවා.
එවනම් අවසාන වශයෙන් චීනය ගැන තමයි අපේ ලෝවට විශේෂංගෙන් අවධානයක් යොමු කරන්නේ. චීනයේ පෙර නොවිරු ආකාරයට කෝවිඩ් රැල්ලක් හට ගැනීම මේ වෙද්දි සිදු වෙලා තිබෙනවා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි ලෙස අවධානයක් යොමු කරනවා කියන කාරණාව. මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරු දමල් වාර්තා වෙන්නේ?
නිපුණුන් ගිය සතිය වෙනකොට චීනය තමන් පනවා තිබිච්ච කොවිඩ් තහංචි බොහෝ දුරට ලිහිල් කළා. ඒ ලිහිල් කරන්නට හේතු වුණේ රට පුරා ජනතාව කැරලි ගසන තත්ත්වයකට පත් වුණා. මොකද ඔවුන්ව දැඩි පාලනයකට නතු කරලා තිබුණා කොවිඩ්. ඔවුන්ගේ ප්‍රතිපත්තිය ජීරෝ කොවිඩ්, එහෙම නැත්නම් කිසිම විදියකින් කොවිඩ් පැතිර දෙන්නට ඉඩ දෙන්නේ නැහැ කියන ඒ දැඩි ස්ථාවරය අනුව ඔවුන් බොහෝ අවස්ථාවලදී ගම්පෝ නගර වසා දමන්නට තීන්දුව කළ තිබුණා. ඒ එක්කම ඒ නගර වැසියන්ට තමන්ගේ නිවෙස්වලින් එළියට බහින්න බැරි වෙන ඔවුන් දැඩි ලෙස පාලනයකට ලක් කරලා තිබුණා. දැන් ඒවට ජනතාවගේ විරෝධය එක්කලා ගිය සතිය වෙනකොට ඒ බොහෝ කෝවිඩ් සම්බන්ධයෙන් තිබිච්ච තහංචි ලිහිල් කිරීමත් එක්කලා නැවතත් ඉතාමත්ම සීග්‍රෙන් කෝවිඩ් පැතිර යාමේ තත්ත්වයක් දැන් රට පුරාම වාර්තා වුණයි කියලයි අපිට දැනගන්න තියෙන්නේ. මෙතනදී විශේෂ කාරණාව තමයි චීනය මේ තමන්ගේ අර සයිනෝෆාම් සහ ඊට අමතරව නොයෙකුත් චීනයේ ඇතුළත නිෂ්පාදනය කරපු එන්නත් ලබා දීලා තිබුණට තවමත් චීන ජනගහනයෙන් අතිවිශාල පිරිසක් එන්නත් කරණයකට ලක් වෙලා නැහැයි කියලා ලෝක සංවිධානය සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ටෙඩ්‍රොස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කරලා තියෙන්නේ ඔහු චීනෙන් බලාපොරොත්තු වෙනවායි කියලා, තමන්ගේ මේ එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කරයි කියලා. මොකද දැනට වාර්තා වෙන විදිහට රෝහල් වලට දරා ගන්න බැරි ප්‍රමාණයකට කොවිඩ් රැල්ලක්, අලුත් කොවිඩ් රැල්ලක් නැවතත් ඇති වෙලා තියෙනවා. ඒ එක්කම චීනයේ ඇතුළෙන් වාර්තා වෙනවා සමහර සුසාන භූමි වලට කොවිඩ් මරණ ආදාහනය කරන්නට බැරි ප්‍රමාණයට මරණ ගොඩ ගැහිලා තියෙනවා කියලා. ඉතින් ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක් චීනයේ ඇතුළේ ඇති වෙලා මේකින් අනෙකුත් රටවලටත් තවත් වටේ කොවිඩ් පැතිර යමේ ලෝකයටම තර්ජනයක් වෙන්නට පුළුවන්ද කියන ඒ වියහා සැක නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෙනකොට චීනෙන් වැඩි ඉල්ලීමක් කරලා තියෙනවා. මේ වසංගතය පැතිර යාම පාලනය කිරීම පමණක් නෙමෙයි, ඒ පිළිබඳ ඔවුන්ට තියෙන දත්ත සහ ඒ තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනෙකුත් රටවල් එක්ක ඉක්මනින්ම මේවා බෙදාගන්න, මේවා පිළිබඳ අනිත් රටවල් දැනුවත් කරන්න කියලා ඒ ඉල්ලීමක් මේ වෙනකොට කළා තියෙනවා. මොකද ලෝකයේ අනෙක් රටවල් වල කොවිඩ් පැතිර යාම අවම වෙලා ඒ එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය ගිය සතිය ප්‍රකාශ කළා ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා නව වසරේ මුල් භාගයේදී, එහෙම නැත්නම් නව වසර ආරම්භයේදීම වගේම කොවිඩ් වසංගතය දැන් ලෝක වසංගතයක් නෙවෙයි කියන තත්වයට නම් කරන්නට අනෙකුත් රටවල් හැකියාව තියෙනවා. නමුත් චීනය ඒ ප්‍රවණතාවයට විරුද්ධව යන රටක් හැටියට දැන් මතුවෙලා තියෙනවා. ඉතින් මේක මුළු ලෝකයේම සෞඛ්‍ය පැත්තෙන් බලපුවාම ඉතාමත්ම භයංකාර තත්ත්වයක්, එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානය යොමු වෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා.
හොඳයි, සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවි යන සතියේ වාර්තා වන උණුසුම් තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් තමයි අපි යොමු කරමින් පසුයේ අපේ ලෝවට විශේෂාංගෙන්. ඉතින් මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි අපත් සමග සම්බන්ධුනේ ප්‍රංශ පුවත්සේවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ සිකුරාදාත් සම්බන්ධ වෙලා මේ ආකාරයෙන් තොරතුරු රැගෙන ආවට. එහෙමනම් අපි ලබන සතියේත් හමුවෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිකුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.